Honorable Nilanthi Kottachi, you have 10 minutes.
ගරුණියෝජ කතානායකතුමනි මීට මාස කිහිපයකට කලින් පසුගිය වසරේ එංගලන්ත වයස අවුරුදු 19න් 15 කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ලංකාවේ බට්ටියක් කඩුලු පහක් දවා ගත්තා. ඇය ගැන මුළු ජාත්‍යන්තරයේම ලංකාව වගේම කතා බහ කරන්න පටන් ගත්තා. ඇය පසුගිය වසර වෙනකොට වයස අවුරුදු 14ක පුංචි දැරිවියක් මොනරාගල දිස්ත්‍රික්කයෙන් තමයි ඇය නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 19න් 15 කාන්තා ක්‍රිකට් කණ්ඩායම. ඇය දවාගත්ත කඩුල්ලක් ගානේ නියෝජ්‍ය කතානායකතුමනි කියන්නේ එකම එක පණිවිඩයක් ඒ ලංකාවේ දුෂ්කර පළාත්වල සම්පත් සීමිත හිඟ පාසල්වල අධ්‍යාපනය ලබන ක්‍රීඩා කෞශල්‍ය සහිත දරුවන්ට කොච්චර හීන තිබුණත් ඒ හීන මල්පල ගන්වන්න මේ රට ඇතුලේ අවස්ථාවක් උදා වෙනවාද කියන ප්‍රශ්නාර්ථය තමයි ඇය දවාගත්ත හැම කඩුල්ලක් ගානෙම ලෝකයට කියන කතාව. ඊයේ දවසේ තිබුණා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ උපදේශක කාරක සභාව. එතනදී එතනට පැමිණි රාජ්‍ය නිලධාරීන් ඉදිරියේ මා පෞද්ගලිකව යම් කරුණු විමසීමක් කරා. ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම සෑම පළාතකම සෑම පාසලකම තියෙනවද ජාතික තොරතුරු පද්ධතියක්? ඒ ඒ පාසල්වල දරුවන්ට තියෙන ක්‍රීඩාවන් මොනවද? ඒ ක්‍රීඩා කෞශල්‍යයන් නංවා ගන්න තියෙන උපකරණ පහසුකම් මොනවද? සහ ඒ දරුවන් ලබාගත් ජාතික ජාත්‍යන්තර ජයග්‍රහණ මොනවද? එහෙම තොරතුරු පද්ධතියක් නැහැ. කනගාටුයි නියෝජ කතානායකතුමනි, 1948 ඩන්කන් වයිට් ලංකාවට පළවෙනි ඔලිම්පික් සම්මානය ගේනවා. අවුරුදු 52ක් යනවා. කොස් බෙල් අල බතල කාපු සුසන්තිකා ජයසිංහ ඊළඟට අපේ රටට ඔලිම්පික් පදක්කමක් ගේන්න. සුගත් තිලකරත්න, සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා මේ වගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපේ රටේ ජාතියේ පිනට පහළ වුණාට අපිට තවදුරටත් ඒක බලාපොරොත්තු වෙන්න බෑ. දැන් රජය අපිට වගකීමක් තියෙනවා කලින් ආණ්ඩු හඳුනගත්ත නැති කොටස් ආමන්ත්‍රණය කරන්න. අපි මෙවර අයවැයෙන් මේ රටේ ක්‍රීඩා කෞශල්‍ය සහිත දරුවන්ට ජාතික වශයෙන් වගේම ජාත්‍යන්තර මට්ටමෙන් ලංකාව ජාත්‍යන්තරයට ගෙන යන්න පුළුවන් ප්‍රතිපාදන සලසලා තියෙනවා. පළාත් පහකට විශේෂිත ක්‍රීඩා පාසල් ඉදිකරන්න අපි මෙවර අයවැයෙන් රුපියල් මිලියන 500ක මුදලක් වෙන් කරලා තියෙනවා. ඌවට උතුරට උතුරු මැදට මධ්‍යමට විතරක් නෙමෙයි බස්නාහිර පළාතට විතරක් නෙමෙයි නියෝජ කතානායකතුමනි, අපේ බලාපොරොත්තුව මුළු රටේම තියෙන සෑම පළාතකටම මේ ක්‍රීඩා කෞශල්‍ය සහිත දරුවන්ට විශේෂිත පහසුකම් සහිත ක්‍රීඩා පාසලක තමන්ගේ කුසලතා නංව ගන්න අවස්ථාව ලබා දෙන්න. නමුත් අපි ආරම්භයක් විදිහට මෙවර අයවැයෙන් ඒ ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. ඒ වගේම අපි සතුටු වෙන්න ඕනේ ඊයේ දවසේදී ක්‍රීඩා ඇමතිතුමා ඒ නිලධාරීන් ඉදිරියේ යම් කරුණු සැලකිරීමක් කරා. උතුරේ වගේම දකුණේ දරුවටත් තියෙන්නේ එකම ප්‍රශ්නයක්. මොකක්ද ඒ ප්‍රශ්නය? තමන් බර එසලීමේ ක්‍රීඩා පන්තියෙන් තරඟ වදින්න සූදානම්. නමුත් ප්‍රධාන ගැටලු දෙකක් තියෙනවා. මොකද්ද ගැටලු දෙක? එකක් උපකරණ නැහැ, අනිත් එක පෝෂ්‍යදායී ආහාර වේලක් නැහැ. අපි ක්‍රීඩා කෞශල්‍ය සහිත දරුවන්ට රුපියල් 5000ක්ව පැවති ඒ දීමනාව දෙගුණයකින් වැඩි කරලා රුපියල් 10000ක් දක්වා ඒ දීමනාව ඉහළ නංවල ලබා දෙන්න ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තියෙනවා. මං හිතනවා මේ අයවැයෙන් ක්‍රීඩා කෞශල්‍ය සහිත දරුවන්ට බලාපොරොත්තුවක් තබා ගන්න පුළුවන් තමන්ගේ අනාගතය ගැන ඒ සිහින හඹාගෙන යන්න පුළුවන් කියලා. එතනින් එහාට අපි දන්නවා වැඩබිම ගත්තහම, නිවස ගත්තහම, ප්‍රජාව ගත්තහම, ඒ වගේම දේශපාලනයේදී පවා ආන්තීකරණයට ලක් වෙන්නේ කාන්තාවන්. ඔවුන්ව නොසලකා හැර තියෙනවා. කොනහ කොනහ කොනිත්ත කොනිත්ත කාන්තාවන්ට හිරිහැර කරන මේ සමාජය ඇතුලේ කාන්තාව සවි බලගන්වන්න මොනවද අපි කරලා තියෙන්නේ? අපි ළමා හා කාන්තා හිංසනය වැළැක්වීම, කාන්තාව සවි බල ගැන්වීම සහ කාන්තාවට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් රුපියල් මිලියන 120ක මුදලක් වෙන් කරලා තියෙනවා. අපි දන්නවා කතානායකතුමනි, මේ කතා කරන මොහොතේ මහ පොළව එක්ක ගිනි අව්වේ ඔට්ටු වෙන ගෑනු ඉන්නවා. තමන්ගේ හාම්පුතාගේ ලිංගික හිංසාවන් හදවතේ දරාගෙන ඒ වේදනාව මැඩගෙන එදා වේල වෙනුවෙන් ඔට්ටු වෙන කාන්තාවෝ ඉන්නවා. තේ කූඩේ පිටේ බැඳගෙන තේ පඳුරු අස්සේ කූඩැල්ල කකා එදා වේල වෙනුවෙන් ඔට්ටු වෙන ගෑනු ඉන්නවා. තිර පැකට් එක අඹරගෙන බස් එකක් ගානේ, කඩයක් කඩයක් ගානේ මිනිස්සුන්ගේ පිටිපස්සෙන් ගිහිල්ලා එදා වේල හොයාගන්න දුක් විඳින ගෑනු ඉන්නවා. ඒ ගෑනුන්ගේ පාර්ලිමේන්තුවේ ඉන්න මේ ගෑනුන්ගේ අතර වෙනස මොකක්ද? ඒ ගෑනු දුක් විඳින්නේ ජීවන අරගලය වෙනුවෙන්. පාර්ලිමේන්තුවේ ඉන්න අපි ගෑනු විදිහට දුක් විඳිනවා. ඒ ගෑනුන්ට ඒ ජීවන අරගලය දිනා ගන්න තවත් අරගලයක ඒ ගෑනුන්ගේ මේ ගෑනුන්ගේ කියලා වෙනසක් අපි දකින්නේ නැහැ. ඒ නිසා අපි මේ කාන්තාවන් සවි බල ගැන්වීම වෙනුවෙන් පෙර පැවති ආණ්ඩුවලට වඩා විශේෂ අවධානයක් ලක් කරනවා. ඒ වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. අපි දන්නවා කාන්තාවකට අකටයුත්තක් වුණාම නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට ගියහම කාන්තාවකගේ ගැටලුවකට ඇහුම්කන් දෙන්න තරම් සංවේදී නිලධාරිනියන් ඇතැම් විට නැහැ. නිලධාරිනියන්ගේ හිඟයක් තියෙනවා. මේ කාර්යාල ජාලය සක්‍රියව නඩත්තු කරන්න අපිට ආණ්ඩුවක් විදිහට මොකද්ද කරන්න පුළුවන්? අපි ඒකට සංවේදී වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ කාර්යාල ජාලය පවත්වාගෙන යන්න මෙවර අයවැයින් රුපියල් මිලියන 720ක මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා ඉතාම කුඩා වරදකින් දෛවයේ සරදමක් විදිහට අපේ රටේ වයස අවුරුදු 18 වයෝපූර්ණත්වයට පත්වෙච්ච නැති පුංචි දරුවෝ ඉන්නවා. යම් යම් අපරාධයන්හි සැකකරුවන් විදිහට නම් කෙරුණු මේ දරුවන්ටත් උවමනාව තියෙනවා. ඒ දෛවයේ සරදමින් මිදිලා මේ පියවි ලෝකයට ඇවිල්ලා හොඳ වැඩිහිටියෙක් විදිහට සමාජගත වෙන්න. ඒ දරුවන්ගේ දෙමාපියන්ටත් සිහිනයක් තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි, තමන්ගේ දරුවව මේ පාපයෙන් විපාකයෙන් මුදව ගන්න. හැබැයි ඒකට අවශ්‍ය පරිසරය අපි හදලා තියෙනවද? කවදාවත් මේ රටේ ආණ්ඩුවක් හිතපු නැති පැත්තක් අපි හිතලා තියෙනවා. ඒක සතුටුදායකයි. මොකක්ද? අපි චූදිත ළමුන්ව රැඳවුම් නිවාසවල ඉඳලා අධිකරණයට, අධිකරණයේ ඉඳලා ඒ අදාළ ආයතනවලට නිවාසවලට රැගෙන යන්න අවශ්‍ය වෙනම පහසුකම් සහිත පරිසරයක් ගැන අවධානය ලක් කරලා තියෙනවා. ඒ අනුව ළමා හිතකාමී ප්‍රවාහන ක්‍රමයක් සකසන්න රුපියල් මිලියන 250ක මුදලක්. දැන් අපිට කල්පනා කරන්න පුළුවන් ඇයි මේ අයවැය පෙර පැවති අයවැය 78ටම වඩා වෙනස් වෙන්නේ? කොතනින්ද මේක වෙනස් වෙන්නේ? විපක්ෂය කියනවා නම් මේක අතිසාර්ථක අයවැයක්ද නැද්ද කියන තැන ඉඳලා තර්ක කරනවා නම් අපිට කිසිම උවමනාවක් නැහැ මේක අතිසාර්ථක අයවැයක් කියලා තර්ක කරන්න. අපිට අවශ්‍ය තරඟය තියෙන්නේ විපක්ෂය එක්ක නෙමෙයි, අපිට තරඟය තියෙන්නේ අපි එක්කමයි. මොකද්ද තරඟය? මේ රටේ දුක් විඳින මිනිස්සුන්ගේ ජීවන තත්වය එක අඟලකින් හරි උසස් තැනකට ගේන්න පුළුවන් නම්, ඒකට මේ අයවැය ලේඛනය පාදක කරගන්න පුළුවන් නම් අපිට ඒ ඇති. අපිට වෙන කිසිම තරඟයක්
නැහැ.
එහෙමයි කතානායකතුමනි, නියෝජ කතානායකතුමනි, විපක්ෂයෙන් අහනවා නම් මේක ලිබරල්වාදීද, නව ලිබරල්වාදීද, සමාජවාදීද, කොමියුනිස්ට්වාදීද කියලා මං හිතනවා අපි ඒ තර්ක චුට්ටකට අමතක කරමු. මේ අයවැය මානව හිතවාදී අයවැයක් නම් ජාතික ජනබලවේග ආණ්ඩුවකට ඒ හොඳටම ප්‍රමාණවත්. මේක ජනතා හිතවාදී අයවැයක් නම් අපිට මේ අයවැය ලේඛනය හොඳටම ප්‍රමාණවත්. මේක පස් අවුරුදු සැලැස්මක්. ඒ සැලැස්මේ අපි ලස්සන රටක්, පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් ගොඩනගන්න බලාපොරොත්තු වෙනවා නම් මං හිතනවා ඒකට අවශ්‍ය පදනම අපි මේ අයවැය තුළින් සකස් කරලා තියෙනවා කියලා. ඒ වගේම අපි දන්නවා පෝෂදායි ආහාර වේලක් ගන්න බැරි වේල් තුන වේල් දෙකට සීමා කරපු ගර්භණී අම්මලා මේ රටේ ඉන්නවා. නාගරික මට්ටමින් ගත්තහම දිලිඳුකම 15%ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ආහාර අනාරක්ෂිත බව නිසා අපේ රටේ අඩුබරු ප්‍රමාණය 14.6% අගයක පවතිනවා. මේක සතුටුදායක වෙන්න පුළුවන් තත්වයක් නෙවෙයි. අපි මේ සංඛ්‍යා දත්තේ එක කල්පනා කරලා තියෙනවා රුපියල් බිලියන 5ක මුදලක් වෙන් කරන්න ත්‍රිපෝෂ වැඩසටහන සඳහා. මං හිතන්නේ ඔටිසම් හැදිච්ච දරුවන්ට, ස්නායු ආබාධ සහිත දරුවන්ට කිසිම අයවැයකින් විශේෂ වරප්‍රසාද සහිතව යම් මුදලක් වෙන් කරලා නැහැ ඉතිහාසයේ කවදාවත්. අපි සහකම්පනයක් සහිත ආණ්ඩුවක් විදිහට මේ රටේ සෑම අංශු මාත්‍රයකම පැතිකඩක් කෙරෙහි අවධානයට ලක් කරලා තමයි මේ අයවැය හදලා තියෙන්නේ. අපි දන්නවා මේක අතිසාර්ථකද නැද්ද කියන තැනට තර්ක කරනවට වඩා අපි මේක බලන්නේ ජනතාවගේ ජීවන මට්ටමේ ගුණාත්මක වෙනසක් ඇති කරන්න පුළුවන් නම් මං හිතනවා ඒක හොඳටම ප්‍රමාණවත්. මේක අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයේ රජයේ පංගුව බිඳවට්ටලා තියෙන යුගයක අපි ගොඩනගපු අයවැයක්. මේ යකුම්වාදී මානසිකත්වයෙන් ඉදිකට්ටේ ඉඳලා සියල්ල පිටරටින් නානයනය කරන අවස්ථාවක අපි ගොඩනගපු අයවැයක්. ඒ නිසා මං හිතනවා මේ කඩා වැටුණු ආර්ථිකය ඇතුලේ සෑම අංශයක්ම සෑම දේහයක්ම කඩා වැටිච්ච ඕජස් ගලන මේ රට ඇතුලේ මං හිතනවා අපිට ගොඩනැගෙන්න අවශ්‍ය පාදම අපි මේ අයවැය ලේඛනය තුලින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා විපක්ෂය ඇතුළු සියලුම දෙනාගෙන් අපිට ඉල්ලන්න තියෙන එක මේක ඉල්ලීමයි. අවසන් කරන නියෝජ්‍ය කතානායකතුමනි, විනිශ්චයන්ට එළඹෙන්න ගැටලුවක් නෑ. හැබැයි විනිශ්චයන්ට එළඹෙන්න ඉක්මන් වෙන්න එපා. කාලයට ඉඩ දෙන්න, ඉවසීමෙන් බලාගෙන ඉන්න. මේ යන වැඩපිළිවෙල ඇතුලේ ඔබට දායක විය හැකි හැම ආකාරයකින්ම අපිට දායක වෙන්න. මොකද අපේ අවසන් ඉලක්කය මේ රට ගොඩනැගීමම පමණයි. ස්තුතියි.